Honorable Gamini Jayananda Valaboda, you have 9 minutes.
Mulasanaruda Sabhapati Tumani, Didas Visa Ayavaya Yojanava Diripatkala, Vivadagata Avasthavidi, Tamange Danuma Buddhiya, Tamange Addakin, Pavichikala, Tamang Visin me Articator. Vurta Artika Haraha, Kollakari Artika Haraha, Nava Atatujita Vadi, Artika Kame, Mayor Ate Istabi, the Kirima Sadaha, Sampurna Daikate Sapepu.
What is the point of order?
Agamatua, Visuri, Visavis Ive, Dripatka, and Visabavi, Andupakshi, Mantruna, Ganapurna, Bilbanda, but Prashna Tino, Ganapurna Bilbanda, and Visanagaru, Sabagotuba.
Excuse me. Excuse me. Okay, so can they continue speech while? Where's the bell? Where's the bell? Honorable member, please continue.
Mama hithara mage mulu welawama me avasthawa indala arambha karana athi kiyala. Api dakka tamange danuma buddhiya addakim me rata uparima mattamen parihaniyata ha vikrutitawayata pat karanda mahansi gattu wehesa gattu kathikeyge kathawa mage kathawata kali nima wenawa. Etama tamange karunu dakkima thula me rate janathawat Madhyat Nomagan Akarete, Tamang May Pali Menti, Ekadasakat Hitabudati, Pujale Kidder Karnu Idripat Kiriba Bilwanda, Atavasema May Pali Menti Tapu, Nauka Mantri or Ekidiata, Apiapake, Balavat, Aprasade, Mayasta, the Prakaska and the Kamati, Mulasana Ruda, Banti Tumani, Karkasabata Baba Tumani, Apidakinawa, May Atilati Tate Hamue, Ratakata Viahaki. Parihani Patkala Haki, Uparima Tate, the Patechi Ratak Tamai, Dedas, Dahaname, December Masi, November Masi, Pavitichi, Janati Pituarin, Pasua, Atigaru Gotabe, Rajabak, Matitumata Baragan, Labuni, Ese Labagat, Raja, Navata Vatavak, Pavati Vyasta, Arabude, Pretipalak, Vidiata, Dedas, Swiss, Martha Masi, Venakang, Vipakse, Atarangodagat, Raja Kidiratamai Pathagan and Sidoni. අපිට ආයවැය ලේකණක් ඉදිරිපත් කළා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීම සඳහා මේ සභාවේ අවස්ථාව එවකට හිටපු විපක්ෂය විසින් ලබා දුන්නේ නැහැ. එහි ප්‍රතිඵලය විදිහට තමයි ගරු කතා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද මේ ඉදිරිපත් කරන ආයවැය ලේකණය ඉදිරිපත් කරන්න සිද්ධ වෙන්නේ. මේ ආයවැය ලේකණය ඓතිහාසික ආයවැය ලේකණයක් වෙන්නන්නේ නිසා මෙතෙක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වූ විසර්ජන පනත් වලට වඩා මේ පනත කරුණු ගණනාවක් නිසා විශේෂත්වය උසුලනවා. ඒකට හේතුව තමයි මේ පනත අතුරු සම්මත ගිනුම් හතරක් අන්තර්ගත කරපු විසර්ජන පනතක්. ඒ වගේම මේ රජයේ සහ රජයේ මුදල් කළමනාකරණය පිළිබඳව ගිනුම් වාර්තාවක්. ඒ නිසා මේ ඉතා වැදගත් අවස්ථාවක්. අපි දකිනවා විපක්ෂයේ මෙතන කතා පවත්වපු සෑම මන්ත්‍රීවරයෙක්ම උත්සාහ කළේ මේ උවමනාවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ වර්තමාන රජයේ පත්තුනාට පසු මේ රජයේ අකාර්යක්ෂමතාවය පිළිබිඹු කරලා සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙලා තියෙන අඩපණ වීම මේ රජයේ මත පටවන්න. මේ කිසිම අවස්ථාවක කල්පනා කළේ නැහැ මේ ලෝක ආර්ථිකයට සිද්ධ වෙලා තියෙන මොකද්ද කියලා. අපිට පේනවා 2019 පසුව 2020 ආරම්භ වෙනකොට මේ ලෝකයේටම අභියෝගයක් ඉදිරියට එල්ල වෙච්චි කොවිඩ් වසංගතය හරහා සමස්ත ගෝලීය ආර්ථිකයට සිද්ධ වෙමින් පවතින විවසනයේ ස්වභාවය මොකක්ද කියන එක රටවල් විදියට අපි අත්විඳමින් ඉන්නේ මේ අලුත්ම ආකාරයේ ආර්ථික දේශපාලන අත්දැකීමක් දේශීය නිෂ්පාදනය කඩාගෙන වැටෙනකොට ජාත්‍යන්තර වෙළඳාම් ඇන හිටිනකොට සංචාරක ව්‍යාපාරේ නැති වෙනකොට ඒ හරහා මූල්‍යණය කරගත්තු ආර්ථික වලට බලපෑම් වෙන එක වළක්වන්න අමාරුයි අපේ ආර්ථිකය එවැනි තත්ත්වයකට 2015 පත් වූ යහපාලන රජය විසින් ගෙන ඇවිල්ලා හිර කරලා තිබිච්ච ප්‍රතිඵලය තමයි අද අපි මේ භුක්ති විඳින්න ඉන්නේ මේ වෙනකොට අපි වර්ෂයක කාලයක් ගෙවලා තියෙනවා තමයි ඒ වර්ෂයේ කාලයෙන් මුල් කාර්යයේ ආර්ථික වර්ධනයේ ඍණ අගයක් ගැන එතුමලා කතා කළා ඒ ඍණ අගයට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ විපක්ෂය ඒ අය තමයි කිසිම ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න දෙන්නේ නැතුව ව්‍යවස්ථා අරමුදේ ඇතුලේ හිර කරලා ආණ්ඩුව ගෙනාවු ප්‍රතිසංස්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණ එකක්වත් අනුමත කරන්න අවස්ථාව දෙන්නේ නැතුව ආර්ථික එකතන හිර කරලා තිබුණේ ඒ ඍණ ආර්ථිකයක් තියෙනවා නම් ඒකට ඒ අය වග කියන්න ඕනි මේ අය මේ ලංකාවේ හිටපු නැති විදියට අද ප්‍රකාශ කළා අපි දැක්කා අපේ ගරු උගත් මන්ත්‍රීතුමා ඉංජිනේරු මහත්තයා තමන්ගේ දැනුම ඉතාම කුරිරු ආකාරයට මුග්ධ ආකාරයට ඉතාම අශෝභන ආකාරයට මේ රටේ ජනතාව නොමග යන කරුණු විශාල ප්‍රමාණයක් මෙතන ඉදිරිපත් කළා මධ්‍යම පන්තියේ මොළවලට කතා කළා මේ මධ්‍යම පන්තිය නොමග යවන මධ්‍යම පන්තියට ඇහුම්කන් දෙන පුජ්‍යලයෙක් විදියට ඉතාම නිඳිතයි එතුමගේ කතාව එතුමට මීට වැඩිය වගකීමක් තියෙනවා අවුරුදු 15 පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක් විදියට නෙවෙයි එතුමා කතා කළේ අද කොවිඩ් අසංගතයක් තියෙනවා ආර්ථිකයට හානියක් වෙලා තිබෙනවා මේ තත්ත්වය මැඩපවත්ත ගන්න සමස්ත රාජ්‍ය සෞඛ්‍යංශ ආරක්ෂකංශ විතරක් නෙවෙයි සියලුම ජනතාව එකතු වෙලා කටයුතු කරන වෙලාවක එවැනි උගත්කමක් තියෙන ඉංජිනේරු මහත්තයෙක් කරන්න ඕනි කතාවක් දෙතම කළේ කියන එක මම එතුමගෙන් අහන්න කැමති ලැජ්ජයි මහත්තයෝ ලැජ්ජයි තමුන්නාංශගේ දැනුම ඔහොම පාවිච්චි කරන්න එපා මේ රටට සෙතක් වෙන විදිහට පාවිච්චි කරන්න කියලා මම එතුමට ඉල්ලා සිටිනවා අපිට පේනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද වෙනකොට මේ සමස්ත ගෝලීය ආර්ථිකයේම ඉතාම විකෘතිතාවයට ලක් වෙමින් පවතින විතරක් නෙවෙයි මේ ධනේශ්වර නව ලිබරල් ගෝලීයකරණයේ අවසානය ආරම්භ වෙලා තියෙනවාද කියලා හිතෙන තරමට ගෝලීය ආර්ථිකයන් අභාවයට යමින් ඉන්න වෙලාවක තමයි අපේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මේ විසර්ජන කෙටුම්පත. ඒ නිසා අපිට මේ විසර්ජන කෙටුම්පත ඉතාමත්ම වැදගත් කෙටුම්පතක් විදිහට අපි සලකන්න ඕනි. මොකද මේ ඇති වෙලා තියෙන විකෘතිතාවයන්ට නිවැරදි ව්‍යූහාත්මක ගැළපීම් සිදු කරමින් අයවැය ලේඛනයක් අරන් ඇවිල්ලා මේ වෙනකොට ආර්ථික සංවර්ධනයේ ආර්ථික ස්ථායිතාවය ඇති කළා දේශීය ව්‍යවසායකත්වය නගා සිටවලා ආර්ථික ස්ථායිතාවය ආර්ථික සංවර්ධනයක් බවට පත් කරගන්න පුළුවන් ක්‍රමවේදයක සැලැස්මක් ඇතුව තමයි 2020 වර්ෂයේ රාජ්‍ය බාර ගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් මේ කටයුත්ත ආරම්භ කරන්නේ. නමුත් අපි දැක්කා ඒ තත්ත්වය අද වෙනස් වෙලා තිබෙනවා. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒකෙන් පැනලා යන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ අභියෝගේ බාර අරගෙන තිබෙනවා විපක්ෂයේ නගන මැසිරියට දැන් බලන්න එතුමා කියනවා දැන් මීට කලින් 3% කණ්ඩායම කතා කරලා ගියා උපාධිධාරීන්ට පත්තින් දීලා නැහැ කියලා. උපාධිධාරීන්ට පත්තින් දෙනකොට මොකක්ද එතුමාල කළේ? එතුමාල තමයි ගිහිල්ලා මැතිවරණ කොමසාරිස්ටගේ උපාධිධාරීන්ට පත්තින් දෙන්න එපා මෙන්න ඡන්ද ඉලක්ක කරගනිමින් උපාධිධාරීන්ට පත්තින් දෙනවා මේක නවත්තන්න කියලා. ඒ වෙලාවේ මැතිවරණ කොමසාරිස්තුමා තමයි සියලුම උපාධිධාරීන්ට හා රැකියා ලක්ෂයේ ව්‍යාපෘතිය නතර කළේ මැති ඒ වෙනකොට පැවැත්වෙන්නේ මම නියමිත මැතිවරණයට බලපෑමක් කරනවා කියලා. අද මෙතන ඇවිල්ලා රටට කියනවා මේ උපාධිධාරීන් ටික පස්ස පාරට බස්ස ගැනීමේ චේතනාවෙන් මේ උපාධිධාරීන් ටික උසිගැන්වීමේ
චේතනාවෙන්
මෙන්න උපාධිධාරීන්ට රස්සා දෙන්නේ නැහැ මෙන්න රැකියා ලක්ෂයට රැස්සා හම්බෙන්නේ නැහැ කියලා මම මේ දෙබිඩි පිළිවෙත ඉතා පිළිකුලෙන් යුතුව මේ උගත් මිත්‍රයින්ගේ දෙබිඩි පිළිවෙත මේ අවස්ථාවේදී පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා මහත්වරුනි මෙහෙම කරන්න එපා මේක අපේ ආණ්ඩු පක්ෂය විතරක් රට නෙමෙයි මේක තමුන්නාසේලාගේ රට මේක තමුන්නාසේලාගේ රට අපි මේ අද ඉතාම අමාරුවෙන් උත්සාහ කරමින් ඉන්නේ තමුන්නාන්සේලාගේ තිබිච්ච අදූරදර්ශී ආර්ථික කළමනාකරණ ක්‍රමය තුළ අගාධයට පත්වෙච්ච ආර්ථික නැවත ප්‍රතිසංස්කරණ තුළින් ගොඩගන්න ඒ ප්‍රතිසංස්කරණ වලට ඉතා විශාල අභියෝගයක් වෙලා තිබෙන කොවිඩ් අර්බුදය කොවිඩ්-19 වසංගතය හරහා එල්ල වෙලා තියෙන තර්ජනය ඇයි තමුන්නාන්සේලා අමතක කරලා කතා කරන්න කියන එක අපිට ඉතා විශාල ගැටලුවක් වෙලා තිබෙනවා මේ කුවකත්වයෙන් අත්මිදෙන්න කියලා අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම තමයි අපි දකිනවා කාර්යසභා සභාපතිතුමනි ආර්ථිකයක ඉතාමත්ම වැදගත් අංශය වෙන්නේ ආදායම් අංශය.
Honourable Member, your time is up. Please wind up. We have given extra time, but please wind up. Thank you. Thank you. Honourable Eran Vikramaratne.
Thank you.
You have 13 minutes.
Thank you, Honourable.
Point of order.
Presiding Member.
Yes. කෝරම් එක නැහැ කියලා ගඩපුරේ නැහැ කියලා බෙල් එක නාද කෙරුවා. හැබැයි අපි පක්ෂ නායක රැස්වීමේ තීන්දුවක් ගත්තා. මේ චේම්බර් එකේ එළියෙත් පුටු දාන්න මන්තුරුන්. ඒ මහිතා සමගි වරදික මන්තුමා දන්නේ නැහැ. ඒක නිවැරදි කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. නැත්නම් මේක වැරදි මතයක් යන්නේ රටට.
That's right. Thank you very much.
Thank you. Right. Honourable Presiding Member, I take this opportunity when the 2020 Appropriation Bill is being presented in Parliament, first to say that it's a very unusual situation in which at the end of a year an Appropriation Bill is being presented. We must not forget that we had a President in this country after the election on November 16th, and that President had the opportunity to actually present a budget in this parliament, and he did not make use of that opportunity. Often the excuse that is being made that there was a minority government, but there have been minority governments across the world in which budgets have been presented and parliamentary processes have been followed. This president could not do so. In 2015, we were a minority government. But with the understanding of the opposition, we were able to actually present a budget, get it passed, and carry out what we had got approved from Parliament. It's not only that, there were constitutional provisions that even if Parliament has been dismissed, that the President could, under special circumstances, reconvene Parliament for an emergency. He did not even use that provision, and therefore the constitutional question arises that there was a vote on account from January to April. There was a vote on account subsequently when this parliament was elected. But the constitutional question is that from the 1st of May till August, for the 4 months, expenditures were incurred, incomes were received by the government, borrowings were made. But how are these legal or constitutional? But I'm not going to deal with the constitutional or legal issues. But from the point of view of a political philosophy, parliaments in a republic have two main functions. And the two main functions are, firstly, it's to legislate. And secondly, it's to approve finances. In a republic, you cannot even raise a rupee from a citizen without the approval of parliament. This is the first time in the 72-year history of a free, independent Sri Lanka that a situation like this has arisen. And therefore, I would like to make a note of it, that it will not be repeated under any circumstances. We parliamentarians have the primary responsibility, not to the executive of the country, but we have the responsibility to the people, because the people are sovereign in a republic. We have been elected by them. And it is our duty to stand by the Constitution and to protect the freedoms and the rights of the people. And therefore, I am hoping that this precedent will never be followed again. Presiding Member, we also here, I would like to very briefly look at the question about the income that has been raised. Tax revenues are the primary source of income. Income tax, excise tax, VAT, NBT, CESS and PAL. These taxes have come down if you take revenues in general. But government has made changes since December 2019 up till now. But these changes should have been followed with legislation. But where is the legislation? In the Acts, only the VAT rate can be changed because it is provided in the Act. No other rates can be changed without the approval of Parliament. But even on VAT, the threshold cannot be changed because the Act does not permit for the threshold to be changed. only the VAT rate. Therefore, revenues have also dived because of the political exigencies that arose during the elections. These revenues have come down. Income tax has come down by 32%, import duties by 9%, special commodity levies have gone up by 10%, and import duties by 9%, income tax by 32%. What does this show? What this shows is that the taxes on the poor have gone up. Commodity taxes have gone up. Transport taxes have gone up. But the taxes on the rich have come down because income taxes have come down. We must state that we do not approve of this state. We were in a situation when we took the office, a situation of consolidation, fiscal consolidation. The revenues in this country had dropped to about 10 to 10.5% of GDP. We went for fiscal consolidation, and by 2018, it had exceeded 13% of GDP. Even India is about 18% of GDP. We are the lowest in the region. I don't even want to talk about Europe and the Scandinavian countries, where revenue is maybe 40, 50% of GDP. But even by South Asian standards, we are the lowest. And in 2020, it will dip to 8 or 9% of GDP. Whenever revenues drop, the poor are under pressure. Revolutions happen because of that. And therefore, every government has a responsibility to make sure that revenues come in so that basic services, the pangs of hunger, could be addressed, that people don't come onto the streets. There are the first signs of that, and government must be quick to address that. The rich need to be taxed so that the poor shall live, that all of us can live in harmony. We need a more equal society. And taxation's one important thing on taxation is that there will be more equity in the system. The government has failed in terms of generating incomes. If you take expenditures, my question is, how have these expenditures been incurred? How have they been incurred? That is a question I would like to ask. I would like also to go into the question of borrowings, which is the other factor. Parliament has to approve the borrowing limit. As we see from the appropriation bill, borrowings have gone up. But I could argue from the appropriation bill, or the Ministry of Finance has given statistics more recently of January to July, revenues, expenditures and borrowings, and compare it in the same period of 2019 to see what has happened. Borrowings have gone up during these months. It has gone up from by rupees billions 1,230. If I put it another way, 5.8 billion rupees per day, borrowings have gone up. And if you look at these borrowings in terms of the GDP was rupees 15 trillion in 2019. Today we hear from the Minister of Finance that GDP is going to be 16 trillion in 2020. How can that be? We are heading for a negative growth in this country. How can the GDP go up? And these playing with the data is dangerous because the government has not even released the growth figures for the second quarter and the third quarter. Even countries like Indonesia have released their third quarter data figures. And the reason the government is not releasing it is because technically, when in two quarters the growth is negative, that country is officially declared to be in recession. And that's probably the reason that the government is not doing it. It is foolish because investors understand what's happening, not just in Sri Lanka, across the world. And therefore, having honest data, releasing it on time, is actually to our benefit as a country. And if you look at it like that, if you look at it with the GDP figures of 2019, and you take the same GDP figure, don't even discount it, then our borrowings will be about 95% of GDP. If we continue to grow at that rate, by the end of December,
borrowings will be 100% of GDP. A manipulation of data will not help at all. And therefore, we must take notice of this so that we are able to get our country out of the present rut and the present problem that it is in. Mata mama me vivade ahagene innakota mata ahanna labuna hungak welawata pasugiya rajaya monawada kale aarthikayata monawada kale kiyala meka pasugiya rajaya karapu dewal mata kiyanna puluwam namuth ada api muna dena aarthika prashnaya visala gataluwak lankawae ithihase wediyenma aduwenma vardhanaya rina vardhanayak tiyenne me rajaya පළවෙනි කාර්තුවේ 1.6කින් ආර්ථිකය ඍණ වර්ධනයක් තිබුණා කියලා කිව්වා. මේ කාර්තුව ගත්තොත් 10%, 17%, 18%කට ලං වෙන්නට ඕනේ. මුළු අවුරුද්ද එක එක රපොත්තු වෙනවා 5%, 10% අතර කියලා සඳහන්
කරනවා.
ස්තුතියි. ඒ නිසා මේකට අපි මූණ දුන්නේ නැත්තම් මේක වහගෙන කරන්නට බෑ. මූණ දීලා කරන්න ඕනේ. ඇව්වා මොනවද අපේ රජයේ කරලා තියෙන්නේ කියලා විශාලම වාරි මාර්ග ක්‍රමය හැදුවා මොරගහ කන්ද කළුගඟ ඩොලර් බිලියන 1.5ක් අපි වියදම් කළා හම්බන්තොට මාතර අධිවේගී මාර්ගය හැදුවා බෙලියත්තේ දුම්රිය මාර්ගය හැදුවා මධ්‍යම අධිවේගී මාර්ගයේ පටන් අරගෙන 3 in 1 විතර කරලා තියෙනවා ජල සම්පාද ව්‍යාකෘති විශාල ප්‍රමාණයක් කළා උතුරු නැගෙන හිර ඔබතුමාම දන්නවා යටිතල පහසුකම් දීවර වරායන් මලියද්දී මේවා අපි හැදුවා බහුවිධ සේවා මධ්‍යස්ථාන හැදුවා නිවාස දහස් ගණන් හදලා තියෙනවා ඒ වගේම වෛද්‍යා පීඨ තොරතුරු තාක්ෂණ පීඨ එන්ජිනේරු පීඨ අලුත් ඒවා ඔබතුමාන්ලා දැන් විවෘත කරන දේවල් අපි පටන් ගත්තේ රජයේ සේවකයන්ගේ වැටුප් දෙගුණයක් කළ අපේ කාලය තුලදී විශ්‍රාමිකයන්ගේ වැටුප් දෙගුණයක් කළ අපේ කාලය තුලදී 2020 ජනවාරි මාසේ ඉඳලා 2016 2019 විශ්‍රාම වුණ අයට දෙන්න තුන වැඩිවීම ඔබතුමන්ලා නතර කළා සමෘද්ධි සහනාධාරය දෙගුණයක් කළා සමෘද්ධිය ලැබෙන සංඛ්‍යාව 105කින් වැඩි කළා සෞඛ්‍ය සේවාවේ කාච දුන්නා ස්ටෙන්ට් දුන්නා ඖෂධ මිල පහලට ගෙනාවා පිළිකා රෝගීන්ට තිබුණ සීමාව වියදම් සීමාව අපි අහක් කළා අධ්‍යාපනයේ ළඟම පාසල හොඳම පාසල යටතේ යටිතල පහසුකම් හැදුවා මගේ ආසනේ හැම පාසලකම පාහේ යටිතල පහසුකම් අපි හැදුවා ඒ විතරක් නෙමෙයි මේ රටේ ශිෂ්‍යයන් 145කට සුරක්ෂාවක් අපි ලබා දුන්නේ අපේ රජයයි ගම්පෙරළිය හරහා පාරවල් පාසල් ආගමික සිද්ධාස්ථානවලට විශාල මුදල් ප්‍රමාණයක් අපි වෙන් කරලා තිබෙනවා ඉතින් මෙතනින් ඇහුවා මොනවද අපි මේ අවුරුදු පහ තුල කරලා තියන්නේ කියලා සඳහන් කළේ මට ලබා දුන්න කාලය ගැන මම ස්තුතිවන්ත වෙනවා
Thank you Honorable Shyam Semasinghe you have 14 minutes
ගරුකාරක සභා සභාපතිතුමනි 2020 ආයවැය ලේඛනයේ ඉදිරිපත් කරන අවස්ථාවේ අදහස් දක්වීමට ලැබීම ගැන සතුට වෙනවා ඒකම විශේෂයෙන්ම ඉරාන් වික්‍රමරත්න හිටපු මුදල් ඇමතිවරයෙක් කතා කරාට පස්සේ කතා කරන්න ලැබීම ගැන මම ඊට වඩා සතුට වෙනවා මොකද එතුමා දැන් කිව්වා එතුමා කරපු වැඩ කොටස් ගැන එතුමා කරපු වැඩ කොටස් කොච්චරද කියලා එතුමා සතුට වුණාට එතුමාලගේ ආණ්ඩුව යටතේ කරපු කිසිම වැඩ කොටසක් ගැන මේ රටේ ජනතාව සතුටු වෙලා නැහැ කියන එක ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් අපි දැක්කා. ඒ හින්දා මම හිතනවා සමහර අවස්ථාවන් වලදී ජාතික ලයිස්තු වලින් පාර්ලිමේන්තුවට එනවට වඩා එතුමාට ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්න වාසනාව තිබ්බනම් මම හිතනවා ඊට වඩා තේරුම් ගන්න පුළුවන්කමක් තිබේවි 2015 2019 කාලය තුල මොනතරම් බරපතල ආර්ථික අරමුදයකට මේ රට අරගෙන ගියාද කියලා. මං හිතන්නේ උදේ ඉඳලා අද මේ විපක්ෂය කියන්න හදන කාරණාව තමයි මේ 2020 අයවැය ලේඛනය අද අපි අරගෙන එන්නේ මේ පළවෙනි වතාවට තමයි මේ සම්ප්‍රදායක් අනුගමනය කරන්න කියලා. I think that is what Honorable Iran Wickremathna also said that this is a wrong precedent and this is the first time that there is a precedent like this set. But I like to bring to your attention Honorable Wickremathna When your government was ruling the country in 2002, the similar situation happened for the first time. The UNP set this precedent. I don't know why the why it was set like that, but the budget for 2002 as well as for 2003 was presented in 2002. So this is not the first time this is happening in Sri Lanka. But you can be happy that we have given the figures. We are giving out the figures, and this is the one of the most difficult times the country is going through. The whole world is going through this difficult period. So I think what you tried to tell was not right. And then you should have studied the history. I can see the opposition has forgotten history, and they're trying to set wrong examples. So I think you will not do that in the future, because now we all are dropped down to 54 members. If you carry on like this, you will not be able to get even 40 members in the next election. But කියන්න ඕන කාරණාව උනේ කරු මුලාසනාඩුර මන්ත්‍රීතුමනි දැන් මේ අපි බදු සහන ලබා දීම ගැන දැඩි විවේචනයක් ලක් කරා අපි විරුද්ධ පක්ෂෙන් අහන්න ඕනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ 6.8% තිබ්බ ආර්ථික වර්ධන වේගය 1.8% කඩා වැටිලා මොකද්ද ඒ රජය බලාපොරොත්තු වෙච්ච බදු ආදායම කවුද බදු ගෙවන්න පුළුවන් කෙනෙක් හිටියේ කාටද බදු ගෙවන්න ආදායමක් තිබ්බේ 6.8% දක්වා ආර්ථික වර්ධන වේගයක් ගිහිල්ලා 6.1% දක්වා කිසිම බාහිර බලපෑමක් නැතුව මේ රටේම මූල්‍ය කළමනාකරණයේ ආර්ථික කළමනාකරණයේ තිබිච්ච වැරදි තත්ත්වයේ ඉඳන් කඩා වැටෙනවා එතකොට කොහෙන්ද බදු ගෙවන්නේ මේ වෙනකොට අපිට ලැබෙන බදු ආදායම සම්බන්ධයෙන් අපට සතුටු වෙන්න පුළුවන් විරුද්ධ පක්ෂ සතුටු වෙන්න ඕනේ අපි ඉගෙන ගන්න ඕනේ අපි 2020 අවුරුද්දට මේ ගෝලීය COVID-19 වසංගතයත් එක්ක ඇස්සමෙන්දු කරපු බදු ආදායමෙන් 174ක බදු ආදායමක් අපි මේ වෙනකොට එකතු කරගෙන තියෙනවා ගරු මූල අසන අරුඩ මන්ත්‍රීතුමනි එයින්ද මේ රටේ තියෙන ආර්ථික තත්ත්වයට එක පැත්තකින් වල් ගියන්න ඕනෙත් මේ විපක්ෂය මේ 2020 අයවැය සම්බන්ධයෙන් කිබුල් කඳුළු හැලන විපක්ෂයට අපි මතක් කරන්න ඕනි ඔවුන් විසින්ම ගෙනාපු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමයි අපිට 2020 අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ගේන්න තිබ්බ අවකාශය අහුරුවේ අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ අපි මේ තත්ත්වය තේරුම් අරගෙන අපි මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලුවා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බැරි අවස්ථාවක අපි අනුමැතිය ඉල්ලුවා අපි ඉස්සෙල්ලම කිව්වේ එදා ජනාධිපතිතුමාට ලැබිච්ච ජනවරමත් එක්ක පාර්ලිමේන්තුව විසිරුවන්න අපි සියලු දෙනාම එකතුවේ ජනාධිපතිතුමාට බල කරමු කියලා හැබැයි ඒකට විරුද්ධ වුණා විතරක් නෙමෙයි පක්ෂ නායක රැස්වීමේදී අයවැය ලේඛනයට මූල්‍ය පනත් වලට එකඟතාවය බල කරන්න කටයුතු කරමු විපක්ෂය කටයුතු කළා එදා අපි පාර්ලිමේන්තුවට ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්මත කරගන්න යද්දී ඒ මුදල් පනත සම්මත කරගන්න යද්දී අපි කිව්වා ගෙවීම් නොකරලා තියෙන දේවල් 2019 2018 පොහොරවලට බෙහෙත්වලට ඊළඟට වැඩිහිටියන්ගේ පොලිස් අහන ආධාරය සංවර්ධන කටයුතු වලට මේ සියල්ලටම ගෙවීම් නොකරලා තියෙනවා ඒ හින්දා මේක අනුමත කරලා දෙන්න කියලා අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් එදා කරා එදා විශේෂයෙන්ම කරපු ඉල්ලීම මේ විපක්ෂය ප්‍රතික්ෂේප කරා ඔවුන් හැදුවේ එදා අපේ ආණ්ඩුව මේ මුදල් පනත පරද්දලා පාර්ලිමේන්තුවේ එයාලා ජනාධිපතිතුමාවත් අස්ථාවර කරලා රටත් අස්ථාවර කරලා රජයත් අස්ථාවර කරලා දේශපාලන වශයෙන් වාසියක් ගන්න පුළුවන්ද කියලා තමයි බැලුවේ I'm sure honorable Rauf Hakim will agree with me Mr. Subandhiran will agree with me even though you all say that this should have been presented in early 2020 when we presented you all should have had the courtesy for the new president to give way to carry forward with the country and it was not a cake fork we had it was a very difficult period you all when you all handed over the country so අපි ඉදිරිපත් කරපු එදා අපි ඉදිරිපත් කරපු යෝජනාව අපි ඉවත් කරගත්තා ඇයි ඒ තමුන්නාන්සලා එදා රට සම්පූර්ණ මකරණන්‍ය කරන්න අවශ්‍ය සැලසුම කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක කරා මේ රටේ සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායක වෙලා ඉන්න ඉතිහාසගත වෙන විපක්ෂය තමයි මේ කුහකම විපක්ෂය හැටියට ඉතිහාසගත වෙන විපක්ෂය තමයි අද මේ කණ්ඩායම වාඩි වෙලා ඉන්නේ එයින්ද අපි විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි අපි නීතියෙන් පිට කිසිම දෙයක් කළා නැහැ. එදා අපිට මේ අනුමැතිය ලබා දුන්නා නම් අපි එදත් කිව්වා. එදා තමුන්නාන්සේලා අනුමැතිය ලබා නොදුන්නොත් අපි පාර්ලිමේන්තුව විසිරුවා හැරියට පස්සේ අතිගරු ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවෙන් හිමි වෙලා තියෙන බලය අනුව අපි කටයුතු කරනවා කියන කාරණාව. ඒ හින්දා විශේෂයෙන්ම අපි කියන්න ඕනි අපි සතුටු වෙනවාද මේ රට ලෝකය මේ තරම් අර්බුදකාරී අවස්ථාවක වුණත් අපිට පුළුවන් වෙලා තියෙනවා මේ රටේ අහිංසක ජනතාවට අසහනකාරී තත්ත්වයක් නිර්මාණය නොවි. දැන් සමහර අය බලාපොරොත්තු වෙනවා කැරැල්ල. මම දන්නා ඉරාන් වික්‍රමරත්න අමාත්‍යතුමාලගේ කණ්ඩායම මේ කැරැලි සංවිධානය කරනවද කියන එක අපි දන්නේ නැහැ. අපි දන්නවා තමුන්නාන්සේලා කැරැලි සංවිධානය කරන්න උත්සාහ කරපු සෑම අවස්ථාවකදීම ඒ සංවිධානය කරලපු කැරැලි තමුන්නාන්සේලාට විරුද්ධව ක්‍රියාත්මක වෙන අවස්ථාවන් අපි දැක්කා. ඒ හින්දා අපි විශේෂයෙන්ම මතක් කරලා දෙන්න ඕනි එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ මුදල් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අවස්ථාවේ එතුමා පැහැදිලිවම කිව්වා කොහොමද අපේ රටේ බිල්පත් පියවන්න තියෙන අවස්ථාව. හැබැයි තමුන්නාන්සේලා මොකද කරේ? ඒ බිල්පත් පියවීම මගහැරලා 6.8% අයවැය පරතරයක් පෙන්නුවා. ඒ වෙනකොටම තමුන්නාන්සේලා 6.8% අයවැය පරතරයක් පෙන්නද්දී දලදේශීය නිෂ්පාදනයෙන් 2.8% වෙච්ච වටිනාගමකට බිල්පත් රජයේ සැපයුම්කරුවන්ට පියවන්න තිබ්බා. ඒ සියල්ල එකතු කරලා ගනිද්දී 9.6% අයවැය හිඟයක් එක්ක තමයි එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාරගත්තේ. හැබැයි 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාරගත්තේ අයවැය පරතරයේ 7%. 2014 අපි බාර දෙද්දී අයවැය පරතරයේ 5.7%. නැවත අපි 2019 බාරගද්දී 9.6% අයවැය පරතරයක් එක්ක තමයි අපි මේ රට බාරගත්තේ. ඒක විතරක් නෙමෙයි, විදේශීය ණය වලින් කර තිබුණු වියදම අනුමත ප්‍රතිපාදන ඉක්මවලා තිබීම නිසා ගිනුම්ගත නොවිච්ච මුදල් ප්‍රමාණයක් තිබ්බා රුපියල් බිලියන 212ක්. මේක අද අපි කියන දෙයක් නෙමෙයි, ගිය පාර්ලිමේන්තුව විසිරුවා හරින්න ඉස්සෙල්ලත් මේ පාර්ලිමේන්තුවේදී අපි මේ සම්බන්ධයෙන් කතා කරා. ඒ හින්දා මේ ඔක්කොම එකතු වුණාම ඒක 6.8% නෙමෙයි 9.6% ආර්ථික අයවැය පරතරයක් බවට පත් වෙනවා. මම මේවල කිව්වා අපි 2020 අපි අස්සමෙන්තු කරා රුපියල් බිලියන 1358ක බදු ආදායමක්. අපිට මේ වෙනකොට ඔක්තෝබර් මාසෙ වෙද්දී රුපියල් බිලියන 1005ක බදු ආදායමක් අපිට ලැබිලා තියෙනවා. අපිට පුළුවන් වෙලා තියෙනවා අපි කරපු බදු අඩු කිරීමත් එක්කලත් 74ක අපි අස්සමෙන්තුගත ප්‍රමාණයෙන් ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වෙද්දී අය කරගන්න. ඒක විතරක් නෙමෙයි, මේ රටේ සමස්ත ආදායමෙන් අපි ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වෙද්දී 74ක් මේ වෙනකොට අය වෙලා තියෙනවා කියන කාරණාව අපි විශේෂයෙන්ම කියන්න ඕනි. ඒකම තමයි අපි බලයට පත් වුණාට පස්සේ මේ ඇති වෙච්ච COVID-19 ලෝක වසංගත තත්ත්වයක් එක්ක අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් අපි විශේෂ අවධානයක් යොමු කරා. අපි බලයට එන්නෙම අපි දැනගෙන හිටියා එක්සත් ජාතික පක්ෂය තෝරාගත්ත තමන්ට දේශපාලන වශයෙන් සහයෝගය දෙන, තමන්ට මුදල් දෙන, තමන්ට උපකාර කරන කණ්ඩායම ශක්තිමත් කරන්න කටයුතු කරලා ආර්ථිකය කඩාවැට්ටද්දී අපි දැනගෙන හිටියා මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීම විතරයි රටක ආර්ථිකය ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. මොකද ඒක මේ රටක කොඳු නාරටිය කියන කාරණාව තුළ අපි COVID-19 වසංගතයත් එක්ක ඇතිවෙච්ච ණය සහන ලබා දෙද්දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 61,907කට රුපියල් බිලියන 178ක මුදලක් මහ බැංකුව මැදිහත් වෙලා මූල්‍ය පහසුකම් ලබා දීම සිදු කරලා තියෙනවා. ඒක විතරක් නෙමෙයි, මේ COVID-19 වසංගතයත් ඊට පෙර පැවති යහපාලන ආණ්ඩුව දේශීය සැපයම්කරුවන්ට කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් නොකළපු හින්දා ඇතිවෙච්ච තත්ත්වය තුළ අපි අලුත් ක්‍රමවේදයක් අනුගමනය කරා. ඒ අනුව දුෂ්කරතාවයට පත් වෙලා තියෙන රජයේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු හිඟ බිල්පත් වෙනුවෙන් කොන්ත්‍රාත් 303 දෙනෙකුට ගෙවීම් කරන්න තිබ්බා. ඒ 303 දෙනා වෙනුවෙන් බිලියන 9.6% වෙනුවෙන් බැංකු මගින් ණය පහසුකම් ලබා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ මැදිහත් වෙලා හිඟ බිල්පත් නිරවුල් කිරීම සඳහා තහවුරු කිරීමේ ලිපි ලබා දීලා අද මේ වෙනකොට ඒ කර්මාන්තය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සම්පි කරනවා ගැමතුමා ඇවිල්ලා මේ ශේෂ්ත්‍රය කඩාවැටීම ගැන ඉදිකිරීම ශේෂ්ත්‍රය ගැන කතා කරා. මම දන්නේ නැහැ එතුමා නිර්වස්ත්‍රවද කතා කරේ කිද කියන කාරණාව මට කියන්න තේරෙන්නේ නැහැ. හේතුව 106.8 101.8කට කඩාවැටිච්ච අවස්ථාවක අපිට රටේ මොන ශේෂ්ත්‍රයේ ඉදිරියට ගියේ කියන කාරණාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. එයින් ණය සම්බන්ධයෙන් අපි මුලින් මුලදී ධම්ම කිව්වා. හැබැයි අපේ ආණ්ඩුවත් ඒ පැවති යහපාලනයත් අතර වෙනසක් තියෙනවා. අපි මහා ණය කන්දක් එක්ක රට බාරගත්තට මම අහනවා එක තැනකවත් ජනාධිපතිතුමා වේවා අගමැතිතුමා මුදල් ලැබුතුමා හිටියද වේවා එක තැනකවත් තමුන්නාන්සේලා ගත්ත ණය ගෙවන්න බෑ කියන කාරණාව කොහේ හරි තැනක කියලා තියෙනවද? අපි ආණ්ඩු බලය අරගෙන මාස 12ක් කාලයක් යනවා. ජනාධිපතිතුමා මාස 12ක් කාලයක් රටේ නායකයා හැටියට කටයුතු කරාට එතුමාට මාස 3යි ආණ්ඩුවක් තිබ්බේ. දැනට මාස 3යි ආණ්ඩුවක් තිබිලා තියෙන්නේ. හැබැයි අපි එක තැනකවත් තමුන්නාන්සේලා මොන ආකාරයේ හානියක් මේ ආර්ථිකයට කරත් අපි කිසිම තැනක කියලා නැහැ. ඒ හානිය හින්දා තවත් දෙයක් අපිට කරන්න බෑ කියන කාරණාව. එහෙනම් අපි සතුටු වෙන්න ඕනි.
Honorable member, you have 2 more minutes.
Thank you. ණය පොලිය ණය වාරික අපි 2020 වෙනුවෙන් ගෙවීම කරලා තියෙනවා. ගොඩක් අය බලාපොරොත්තු වුණා අපි ණය පොලිය වාරික ගෙවන්න බැරි රටක් හැටියට අසාදු ලේකනගත වෙයි කියලා. ඒ හින්දා අපි දැක්ක මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ව තමුන්නාන්සේලා ඉලක්කගත කරලා තමුන්නාන්සේලා විවිධ චෝදනා එල්ල කරා. ඒ තමුන්නාන්සේලා උත්සාහ කරා මහා භාණ්ඩාගාරයේ අකර්මණ්‍ය කරන්න පුළුවන්ද කියන කාරණාව බලන්න. ඒ හින්දා මේ අවශ්‍ය නිලධාරීන් දක්ෂයි අවශ්‍ය වෙන්නේ නිවැරදි දේශපාලන නායකත්වය. මුදල් ඇමතිවරයා හැටියට තමන්ගේ හිතමිතුරන්ට සහයෝගය දෙන සහනදෙන මුදල් ඇමතිවරු නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ. සමස්ත රටේම ආර්ථිකය මෙහෙවන්න පුළුවන් මුදල් ඇමතිවරු. ඒ හින්දා රටේ ලෝකයේ අවදානම් සාගතම තත්ත්වය තුළ අභියෝගාත්මකම තත්ත්වය තුළ අපි සතුටු වෙන්න ඕනි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වීම නිසා රටේ ජනතාවට විශ්වාසයක් සහ රැකවරණයක් ලැබුණා. අද ඕනෑම ප්‍රශ්නෙකදී ජනතාවට ජනාධිපතිතුමා අගමැතිතුමා ආයෙනුවෙන් මැදිහත් වෙයි කියන කාරණාව කියන්න ඉන්නවා. ඒ විශ්වාසය තියෙනවා. අපි දැක්ක පහුගිය ආණ්ඩුවල ජනාධිපතිතුමාට කිව්වාම කියනවා ජනාධිපතිතුමා කියනවා මගේ ආණ්ඩුව නෙවෙයි ඒක අගමැතිතුමාට කියන්න කියනවා. අගමැතිතුමාට කිව්වහම කියනවා ජනාධිපති වෙන කෙනෙක් ඒ හින්දා ජනාධිපතිට කියන්න කියලා. ඒ හින්දා අපි ගිය ආණ්ඩුව වගේ එහෙම බෝලේ පාස් කරේ නැහැ. ඒ හින්දා මම දන්නවා මේ විපක්ෂයට වුණත් ඔවුන් අද සතුටු වෙනවා ආණ්ඩුව මේ කරපු වැඩසටහන ගැන. හැබැයි ඔවුන්ගේ දෙන කුහකත්වය තුළ එයාලා ඒක කියන්න කැමති වෙන්නේ නැහැ. ඒකනි සුබන්දිරන් මන්ත්‍රීතුමා කියන්නේ We will not vote for this budget. We will boycott. Why do you want to boycott? Either you vote in favor or you vote against. Why do you want to boycott? Then what are you going to do? Are you going to vote in favor or are you going to vote against? You have to do either vote for or vote against. What do you mean by boycott? I think this is what is happening. Even the opposition has realized that the present president and the prime minister and the government is taking the country through a very difficult period. But we think of the general masses in Sri Lanka. You should be happy. You should be happy. The north and the east has been looked after by this government. Unlike your government. Though you all had a president coming into power in 2015, then you had a government led by Prime Minister Ranil Wickremesinghe. What did the north and the east get? What did the north and the east get? Now you can see the ministers go to the north and the east. They go and help your people. But you know, this is how we govern the country. So be happy. We are in the correct path. Difficult periods, we have taken the country forward. So support as an opposition, as a responsible opposition.
Honorable member, please wind up.
තප්පර 30ක් දෙන්න මේ රජය මට මිනිත්තුවක් කාලයක් දෙන්න. අපි විශේෂයෙන්ම කියන්න ඕනි ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, 2021 අයවැය ලේකණයේ ඉදිරිපත් වීමත් සමගම මීට වඩා සහන ලැබෙන සහ ජනතා බලාපොරොත්තු ඉටුවන අපේම වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මම ක්‍රියාත්මක කරන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දැක්ම ක්‍රියාත්මක කරන සම්පූර්ණ අයවැයක් අපි තව සතියක් යද්දී ඉදිරිපත් කරලා ජනවාරි මාසේ ඉඳලා අපේ වැඩ කටයුතු ආරම්භ කළා. අපි ඉස්සරහට යනවා. ඒ වෙනකොට මේ රටේ ජනතාව තේරුම් ගනි මොන තරම් බොරුවක් වංචාවක් මේ විපක්ෂය සමාජගත කරන්න හැදුවද කියන කාරණාව බොහොම ස්තුතියි.
Thank you. Yes, what's the point of order, Honourable Member?
Shehan Semasinghe Mantrituma Sandahan Kala, Mama Katave Kiwa, Itihase Palavini Watavata, Tamai, May Masin Agustumase Venakang, Parliament to Anumatiak Netua, Nayagate, Vidam Kale, Adayam Gatte Kienek and Verdi Kiela, Dedas Deket, Mevaki Siduimak Siduna Kiela, Uweka Kiapunisa, Pidas Deke Parliament to Hitin Ahe. මම මුදල් අමාත්‍යංශයට කතා කරලා බැලුවා මෙහෙම දෙයක් ඇත්තටම සිදු වෙලා තියෙනවද කියලා. එහෙම දෙයක් සිදු වෙලා නැහැ. විවස්ථාවේ 153 යටතේ තමයි මේ වේදන් සිදු වෙලා තියෙන්නේ කියන එක මම ඒක නිවැරදි කරන්න ඕනේ. ඒක මම සදහන් කරන්න ඕනේ.
Yes, Honorable Shehan Semasinghe.
මං ඉදන්නේ දැන් එදා කරපු දේ හරි කියන ඉරාන් වික්‍රමරත්න මැතිතුමා මේ අපි කරන දේ 153 යටතේ අතිගරු ජනාධිපතිතුමාට පැවරිච්ච බලය අනුව තමයි ක්‍රියාත්මක වුනේ. එතකොට 2002 හරි වෙච්ච දේ 2020 වැරදින්න වැරදි වෙන්න බෑනේ මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි ඒකනේ කියන්නේ එක බොරුවක් වහන්න බොරු 1000 ගණක් කියනවා I'm very ashamed I'm a very ashamed honorable වික්‍රමරත්න such a member whom I respect I mean you are talking as if you are not in this world you're talking as if you are not in this world I know to whom you spoke today you never spoke to the Sri Lankan masses here you spoke to the international community Who is supporting you? You know, I want to tell you, don't worry. The international community will support us in governing. Don't worry about that. Our policy is a very friendly policy. So don't worry about it. Your efforts will just go vain. Don't do this. Don't do this.
Thank you.
I'm telling you, don't do this. When the COVID-19 and he hit the entire world, Don't try to gain cheap popularity.
Thank you.
Don't try to take cheap popularity.
Thank you.
Don't try to take cheap political advantage because you are a respected member. That's why I didn't even disturb you while you were talking. That is why I didn't even disturb you. I think if you had contested in the last elections, you would realize what it is. Now you don't realize what it is. You didn't realize what it is. If you had contested the last election, you would have realized what people went through, how much suffer they went through, how much curse they had on you. The people were cursing your government. So when you point out things, when you tell things, be careful. Because at one time it can go wrong, and when we point out, It's the same thing what
Thank
you have done in 2002. You can't say it's right. So if it is right in 2002,
yes.
there's nothing wrong in doing the same thing in 2020.
Thank you very much.